ගරු චම්පික රණව කැමති සමහරවිට චම්පික ප්‍රේමදාස ඇමතුමා විනාඩි 7යි ඔබතුමාට.
විනාඩි
7යි.
ගරු නියෝජ්‍ය තුමනි, අද 2019 ආයවැය යෝජනා සම්බන්ධ වන අද දිනේ විවාදයේ සම්බන්ධ වීමට ලැබීම මා විශේෂයෙන් සතුටු වෙනවා. 2019 ආයවැය යෝජනාව මගින් රටේ ආර්ථිකය නව දිශාවකට යොමු කිරීමට අවශ්‍ය වැදගත් යෝජනා ගණනාවකින් සමන්විත වී තිබෙනවා. විශේෂයෙන් ග්‍රාමීය ජනතාව තුළ නව බලාපොරොත්තු ඇති කිරීමටත් ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් කෙරෙහි අවධානය ඇති කිරීමටත් ග්‍රාමීය ස්ථානවල පාසල් හා පොදු ආයතන කඩිනමින් වැඩි දියුණු කිරීමටත් මෙම අයවැය යෝජනා මගින් අවධානය යොමු වී තිබෙනවා, අගය කරනවා. එනිසා අද ගරු මුදල් අමාත්‍යතුමාට මගේ ගෞරවය ස්තුතිය පිරිනමන අතරම මම අද කතා කරන්නේ මගේ පුද්ගලික උවමනාවකටත් නෙවෙයි, ලංකාවේ මංගල සමරවීර ඇමැතිතුමාගේ පළාතෙත් බීඩි කර්මාන්තය තියෙනවා. ඒ වගේ යාපනයේ බෞනියා මන්නාරම ඒ කලාත සෑම තැනකම සංගමයක් තියෙනවා. මේ සංගමයේ බීඩි කොළ ආනනය කරනවා, බීඩි දුම් කොළ ආනනය කරනවා, බීඩි නිෂ්පාදනය කරන්නේ ගමේ දුප්පත් සමෘද්ධිය ලැබීමට තරම් සුසු දුප්පත් කාන්තාවන්. ඒ නිසා ඒ වගේම ගෘහ කර්මාන්තයක් ගුවන බීඩි කර්මාන්තය පිළිබඳව වචන කීපයක් මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ පවතින නීති රීති වලට අනුකූලව පවත්වාගෙන ලබන බීඩි කර්මාන්තයේ සුරාබව දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර්මාන්තයක් ලෙස කර්මාන්ත කරුවන් සියලු දෙනා නීත්‍යානුකූලව ව්‍යාපාරයක් ලෙස පහත් සඳහන් කාරණා නැසී පරිදි ඉටු කරනවා. නිමිතව බදු මුදල් කලට වේලාවට ගෙවීම කරනවා. ETF EPF දායක මුදල් ගෙවනවා. කම්කරු දෙපාර්තමේන්තුවේ නීති රීති ඩෙකොරාසි අනුව කටයුතු කරනවා. කර්මාන්තය සඳහා දායක වන කම්කරුවන් සඳහා වැටුප් හා වේතන නිසි පරිදි කලට වේලාවට ගෙවනවා. පළාත් පාලන ආයතන හා රජය ආයතන සඳහා ගෙවිය යුතු ගාත්තු හා දීමන නොපමාව ගෙවනවා. අතර කර්මාන්තය නියලන අහිංසක ග්‍රාමීය ජනතාවගේ සියලු සුබසාධන කටයුතු වලදී ඔවුන්ට උදව් උපකාර කරනවා. ගම්වාසීන් විසින් උත්සාහ කරන අනෙකුත් පොදු කටයුතු වලදී වෙනවා. එසේම බීඩි කොළ ආනයනය මගින් රජයට විශාල ආදායමක් ඩියුටි හා ආනයන ගාත්තු මගින් ගෙවා මිල වසර තුනකට පෙර ගෙවනු ලැබූ ආයතනය ගාත්තු මිලියන 600යි පමණ වූ අතර මේ වන විට එය මිලියන 5600ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එසේ වුවත් මන්නාරම, පුත්තලම, මීගම, තල්පෙටිය, යාපනය ආදී වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල අනමසර බීඩි කොළ බෝට්ටු වලින් ගේනවා. වංචනික නීති විරෝධී ලෙස ගෙවනවා කොළ බීඩි කොළ ගේනවා. එනිසා අදාළ වශයෙන් මේ මිලියන 460ක් පමණ වෙනවා. නීති විරෝධී බීඩි කොළ ආනයනය කිරීමට සැලසුම් සහගතව සංවිධානය කරන ගත යුතු කටයුතු ක්‍රියාමාර්ග වන අතර පසුගිය මාස 3 ඇතුළත පමණක් කොළ කිලෝ 3400ක් පමණ නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම නීති විරෝධී බීඩි කොළ රටට තුළට පැමිණීමට තුළින් රජයට වන පාඩුව විශාලයි. විශේෂයෙන් පසුගිය වසර තුරදී රේගු මගින් අප අර සහ ලුණු වැනි ද්‍රව්‍ය ගෙන එන මුවාවෙන් විශාල වශයෙන් බීඩි කොළ කන්ටර් ප්‍රමාණයක් මෙරට ගෙන්වා එමට උත්සාහ කළා. ඒ අවස්ථාවේ මාධ්‍ය මගින් ප්‍රචාරය කරවූ අත්අඩංගුවට ගන්න ලැබූ මෙහිදී විශේෂයෙන්ම මව්බිම පුවත්පත ගොඩාක් තොරතුරු අනාවරණය කළා. එසේම නොවුනා නම් රට අයවිය යුතු විශාල බදු මුදලක් අහිමි වීමට ඉඩ තිබුණා. ඒ සඳහා රේගු අධ්‍යක්ෂතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට ගත් ක්‍රියාමාර්ගය ඉතා බෙහෙවින් සතුටු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙහිදී මෙම කර්මාන්තය කරුවන් වෙනුවෙන් ඉල්ලීම් කීපයක් ගරු මුදල් අමාත්‍යතුමාගේ අවධානය සඳහා යොමු කර තිබෙනවා. මෙම කර්මාන්තය නීතියානුකූලව කරනු ලබන අතර ව්‍යාපාරයක් නිසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිරතරයෙන් කරගෙන යනු ලබන වැටලීම් පිළිබඳව විධිමත් නියාමයන් අවශ්‍ය වෙනවා. එසේම සුරාබහු දෙපාර්තමේන්තුවෙන් කර්මාන්ත කරුවන් සඳහා කරනු ලබන විවිධ අනිසි බලපෑම් වලට කර කර්මාන්ත කරුවන්ට දිරි ගන්වන සුළු ක්‍රියාමාර්ග ගත යුතු වන අතර ඔවුන්ට මුහුණ පාන්න සිදුවෙන විවිධ බාහිර දාන වැළැක්විය යුතුයි. දෙක, විශේෂයෙන් වීරි කර්මාන්තය ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගන්නා ඇති බව පෙනී යන බැවින් එම කර්මාන්ත කරුවන් හා අදාළ සේවකයන් ආරක්ෂා කර ගැනීම සඳහා විකල්ප ව්‍යාපාර නිර්මාණයක් ගොඩනගා ගැනීමට අවස්ථාව සලසා දීම වැදගත් වෙනවා. ග්‍රාමීය ජනතාව වෙනුවෙන් විකල්ප නිෂ්පාදන හා දිරිගැන්වීම මෙහිදී ඉතා වැදගත් වෙනවා. එහිදී ග්‍රාමීය ජනතාවගේ රැකියා සුරක්ෂිත කරවන පරිදි ඔවුන්ට වේතනයක් ලැබෙන ආකාරයේ ග්‍රාමීය කර්මාන්තයක් හඳුන්වා දීමටත් කර්මාන්ත
ඔබතුමාට තමයි විනාඩියේ තියෙන්නේ.
එහෙනම් මේක සභාගත කරන්න.
හරි. Honorable Dr. Sevanandan, you have 13 minutes. 13. හරි. සමා වෙන්න. Honorable Garu Mahinda Amarira Mathuma, ඔබතුමාට විනාඩි 7යි එතකොට. විනාඩි 3ක් ගරු අගස්තියානන් මන්තුමාර දෙනවා කියලා ඔබතුමා එකින් කරලා
තියෙනවා. හරි හරි මම ඉදිරි කරලා දෙන්න.
විනාඩි 7යි.
මේ ගරු මුලස්
ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස්. ගරු බිමල් රතායක මන්තුමා මුලස්සට පැමිණලා ඇති.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ නිමල් සිරිපාල ඇමතුමාගේ වෙලාවත් මේ අවස්ථාවේ ගන්න බලාපොරොත්තු වෙනවා. මට කලින් කතා කර මේ මුදල් අමාත්‍යාංශයේ අද විවාදයේදී චම්පික ප්‍රේමදාස ඇමතුමා කතා කරේ බීඩි කර්මාන්තකරුවන් ගැන. මං කියන්න කැමතියි ගරු ඇමතුමනි, ඔය කර්මාන්තකරුව ගැන කතා කරනවා වගේම බීඩි බීලා කාසය ඇදෙන මිනිස්සු ගැනත් කතා කරන්න. මොකද ඔබතුමාලාගේ යුතුකම ඒක. අද මම කියන්නේ මේ දුම්පානය අධෛර්යමත් කරන්න රජයේ විශාල බදු ප්‍රමාණයක් පනවල තියෙනවා. සිගරට් බද්ද වැඩි කරලා තියෙනවා. ඉතා විශාල ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක මේ බීඩි වලට ඉතාම සුළු බද්දක් තියෙන. මේවා අඩුවට දෙන බව ඇත්ත. හැබැයි මේකේ ගුණයක් තියෙනවාද? මේක බොන්නේ ඉතාමත් දුප්පත් මිනිස්සු බවත් ඇත්ත. අපි උත්සාහ දරන්න ඕන අපි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතය විදියට මේවා වළක්වන්න. මේ පිළිබඳව දැනුවත් කරන වැඩසටහන් වලට මුදල් දෙන්න. මේ උනන්දු කරන්න එපා. මේ කර්මාන්තය සයන් රැකියාවක් වෙන්න පුළුවන්. ETF PPF ගිවන අය ඉන්න පුළුවන්. නමුත් මම කියන්නේ මේවා මට වෙලාව නැහැ. මේවා මේ කර්මාන්ත වලට උනන්දු කරන්නේ නැතුව මේවා වෙනත් කර්මාන්ත වලට ඒ අය යොමු කරන්න. එයාට ආධාර දෙන්න.
ගරු චම්පික ප්‍රේමදාස
මහත්මයා, ඔබතුමා එහෙමනම් මේක ගමේ ඒ දුප්පත් කර්මාන්ත කරුවන්ට වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කරලා ගන්න හොඳයි.
මම කියන්නේ එතුමාට, මම කියන්නේ දැන් ඔබතුමාලා ආණ්ඩුවේ ඉන්නවා. දැන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයේ තියෙනවා. තවත් ආධාර ගෙනල්ල මේ මිනිසුන්ට වෙනත් කර්මාන්තයක් කුරු කරන්න. මේ බීඩි වලින් එහාට යන්න දැන් දුම්කල වගාවෙන් ඈත් වෙන්න කියලා දැන්ටමත් කියලා තියෙනවා. ඒ නිසා මේ වීදි කර්මාන්තය දියුණු කරන්න සල්ලි ආණ්ඩුවේ වියදම් කරනවා නම් ඒක තේරුමක් නැහැ. ඒකෙන් විශාල හානියක් වෙන්නේ මේ දුම්පානය නැවැත්වීමයි ඕනේ. ඒ ඇයට ඔබතුමාලා කර්මාන්ත කරුවන්ට වෙනම මුදල් ආධාරයක් හරි දීලා රජය මේකෙන් ඉවත් කරන්න කටයුතු කරන්න කියන එක මම පළවෙනියට කියන්න කැමතියි. ඒ වගේම මේ අයවැලේකණය ඉදිරිපත් කරා. අයවැලේකණේ හොඳ ලක්ෂණත් කීපයක් තියෙනවා. වැසිකිළිවලට ආධාර දෙන එක අපි නරකයි කියන්නේ නැහැ. ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ මිනිසුන්ට ණයක් දෙනවා නම් ඒකත් හොඳයි. හැබැයි ඒ වගේම මේකේ මේ අයවැලේකනේ බලන්න ගොවියා ගැන කොච්චර දුරට කතා කරලා තියෙනවද කියලා, දීවරයා ගැන කොච්චර දුරට කතා කරලා තියෙනවද කියලා, අනිත් අංශ ගැන කතා කරනවා. හැබැයි මේ රටට බත සපයන, මේ රටට ප්‍රෝටීන් සපයන ගොවියා ගැන, දීවරයා ගැන කතා කරා මදි. එයාට දෙන ආධාර මදි. දැන් ගොවියට බලන්න ගොවි තැනෙන් ජීවත් වෙන අය අද ඉතිහාසයේ වාර්තාගත වී අස්සැන්න මේ සැරේ දීලා තියෙනවා. මමත් කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට කටයුතු කරා. අපි කුඹුරුවක් කර 48,000 පුරම් වෙච්ච විතරක් වගා කරා. ඒ වගේම වේලාවට පෝර ටික දුන්නා. අන්න ප්‍රතිඵලය ගොවියා වී අස්සැන්න ගෙනල්ලා තියෙනවා. නමුත් එයාගේ වී ටික දැන් මිලදී ගන්න වැඩපිළිවෙලක් හරියන්නේ නැහැ. වී කිලෝ 2000ක් ගන්නවා. ඉතින් වී කිලෝ 5000ක් තියෙන ගොවියාගේ වී කිලෝ 2000ක් විතරක් අරගෙන වැඩක් වෙන්නේ නැහැ. ඒ මනුස්සයා තව තැනකට යන්න ඕන. එතකොට තුට්ටු දෙකට ඒක විකුණන්න වෙනවා. ඒ නිසා වීයලේ මණ්ඩලේ මැදිහත් වෙලා ඒ වී ටික මිලදී ගන්න. ඒ ගොවියට වී මිලක් දෙන්න. ගොවියට වී මිලක් දෙන්න, මිලක් දෙන්න. ගොවියට ගොයම් කපා ගන්න වෙලාවට මැෂින් ටික නැති වුණා. ඒ මැෂින් ටික ගන්න ආධාරයක් දෙන්න. එහෙම තමයි ගොවියා ශක්තිමත් කරන්න ඕන. අපිට මේ කෘෂිකර්මාන්තය මේ රටේ දියුණු කරන්න රජයේ කටයුතු කරන්න අදහසක් නැත්නම් මේ රට දියුණු කරන්න බෑ. මම ඒක ඉතාමත් පැහැදිලිව කියන මොන ශේෂ්ත්‍ර වලින් යන්න ගියා. අපිට අවශ්‍ය ආහාර ටික අපි හදා ගන්න ඕන. ඒ නිසා තමයි මම අමාත්‍යවරයා විදියට අපිව වලේ අපි කන්නේ කියන වැඩසටහනක් අපි පටන් ගත්තා. මේ රටට ගෙන්නන දේවල් නවත්තන්න වගා කරා. ඒකේ ප්‍රතිඵල තමයි මං කිය වීඑස්එන් ඉතිහාසෙ වැඩිම වීඑස්එන් එනවා. සේනා දළඹුව ලොකු හානියක් කළා තිබුණා වුණත් මේ අවුරුදු ගණනාවකින් පස්සේ හොඳ බඩේරුගු අස්සැන්නක් එනවා. ඒ අපේ ගොවියා දිරිමත් කරන නිසා. ඒ දිරිමත් කරන වැඩසටහන් වලට ඔබතුමාලා මුදල් වෙන් කිරීම මදි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එයාට තවත් දෙන්න, ශක්තියක් දෙන්න. එතනින් තමයි බීඩි වලට බීඩි හදන කට්ටියට වගා කරන්න කියලා සල්ලි ටිකක් දෙන්න. ගෙවත්ත හදාගන්න උදව් කරන්න. මිනිස්සු Tamanට ආහාර ටික හදාගනි. මිනිස් පැලේ ගෙදර හදාගනි. මිනිස් කියන්නේ විතරක් 2017 වර්ෂයේ මිලියන 13000ක් වියදම් කරලා තියෙනවා. මිලියන 13000ක්. ඇයි බැරි උනන්දු කරන්න හැම ගෙදරම පෝච්චියේ මිරිස් පැල ටිකක් ඉඳ ගන්න කියලා. මේ මිරිස් කියලා ගේන්නේ ලංකාවේ තහනම් කරපු කෘමිනාශක යොදන මිරිස් රටින් ගේන. මිදි ගේන්න මිලියන 580ක් වියදම් කරනවා. කහ ටික ඉඟුරු ටික ගේන්න මිලියන 1315ක් වියදම් කරනවා. මෙන්න මේවට උදව් කරන්න. එහෙම වුණත් තමයි මේ රට දියුණු කරන්න පුළුවන් වෙන්නේ. අපේ දීවරයා මහන්සියලා මොහොතේ ජීවිත අනතුරේ ගිහිල්ලා ගේන මාළු ටික විකුණ ගන්න වෙළඳ පොළ තාම හරියාකාරව සමහර වෙලාවට නැහැ. මම අමාත්‍යාංශ ඉන්න කාලේ මත්ස්‍ය තහනම ඉවත් කරගත් අපිට රජයේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, විදේශ ඇමතිතුමා, මංගල ඇමතිතුමා වෙලා හිටියේ බොහොම සහයෝගයක් දුන්නා. අද ඒ නිසා තමයි ලංකා ඉතිහාසයේ වැඩිම අපනයනේ මත්ස්‍ය අපනයනේ මේ අවුරුදු වල වාර්තා වෙන්නේ. ඉතින් මේවා දිනු කරන්න මේ මිනිස්සුන්ට තව ආධාර දෙන්න. ඈත මුහුදේ ගිහිල්ලා ගේන මාළු වලින් 140ක් නාස්ති වෙනවා. මේ මාළු ටික ගබඩා කරන්න ගොඩබිමේ ශීතාගාර ටික හදන්න. ඒ වගේම ඒ යාත්‍රාවලට අවශ්‍ය පහසුකම් දෙන්න. නරක් නොවී මාළු ටික ගේන්න. ඒ මිනිස්සුන්ට උදව් කරන්න. ඒ මිනිස්සුන්ට සහන ක්‍රමයක ණය දෙන්න, ආධාර දෙන්න. ඒවා පාඩු වෙන්නේ නැහැ. රජය මේ පිළිබඳව ගොවියා ගැනයි දීවරය ගැනයි අවධානය යොමු කරන්නේ නැත්නම් මේ රට දියුණු කරන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ. බදු වලින් විතරක් මේක කරන්න බෑ. දැන් ඔබතුමාලගේ රජය බදු වලින් ආදායම ගන්නවා. මේ මෑත කාලේ ගහපු බදු වලින් බිලියන 168ක් විතර. බිලියන 168ක් වගේ ආදායම් ගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඔබතුමාලා ලැබෙන මිනිස්සුන්ගේ බෙල්ල මිරිකන්නේ නැතුව රජයේ සේවකයන්ගෙන් කාගෙනුත් බද්දක් ගන්න, වැටුපෙනුත් ගන්න. මේ ඔක්කොගෙම ගත්තත් බිලියන 168ක් විතර එන්නේ මං. හැබැයි ඔබතුමාලා ඊට ලේසියෙන් සල්ලි හොයා ගන්න තැන් තියෙනවා. මුළු රජයේ ආදායම් බිලියන 2400ක් විතර. වැටුප් පැඩි කරාට වැඩක් වෙන්නේ නැහැ. ඒකෙන් ඒ වැටුප් පැඩි කිරීම විතරක් වැඩක් නැහැ. අනිත් පැත්තෙන් ඒ සල්ලි ගන්නවා. මිනිසුන්ට ඕන රජයේ සේවකයා ගැන විතරක් නෙවෙයි අනිත් අය ගැනත් බලන්න. බිලියන 2400ක් මුලාසන අරුඩ මන්තුමනේ ආදායම ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ආදායම ගන්න ඒ වයින් ආයතන තුනකින් බිලියන 2055ක් ගන්නවා. මොනවාද ඒ ආයතන? රේගුව, සුරාබදු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. මේ තුනෙන් තමයි බිලියන 255ක් ගන්න සැලසුම් කළ තියෙන්නේ. මේකෙන් 10%ක් වැඩි කරගත්තොත් බිලියන 200 ගාණක් සමුන්නාසල රතිරේක ආදායමක් ගන්න පුළුවන්. ඒතරම් මිනිසුන්ගේ බෙල්ල මිරිකන්න ඕනේ නැහැ. බිලියන 168ක් ගන්න මේ බදු එකතු කරන්නේ නැතුව ඕනනම් එකත් එකතු කරගත්තත් ටිකක් කමන්නේ. අර ගන්න අරක වැඩි කරගන්න. ඒ සඳහා කිසිම වැඩපිළිවෙලක් මං හිතන්නේ නැහැ මෙතෙක් පැවැත්වුණු රජයන්ට හරියාකාරව ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා කියලා. අද රේගුවෙන් ගේන කොච්චර වංචා දූෂණ සිද්ධ වෙනවද? හොඳ නිලධාරි කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේ මේක ඇතුළේ ඉන්න වැරදි වලට සම්බන්ධ වෙන නිලධාරි කණ්ඩායමක්. ඒක සම්බන්ධ වෙලා තියෙන මේ රටේ ජාවාරංකාරයෙන්. ඒ නිසා තමයි මේ ගොවියාගේ ගම්මිරිස් ගොවියා වලපල්ලට යන විදියට ගම්මිරිස් ටික මේ රටට ගෙනාවේ හොරට. ඔය කියන ඔබතුමා දන්නවා බීඩි කොළ කොච්චර හොරාට ගේනවද කියලා. නැද්ද චම්පික මන්ත්‍රීතුමා ඇමතුමා බීඩි කොළ ගේන්නේ ඔක්කොම හොරාට. මෙයාට බදු ගෙවන්නේ නැහැ. මේ කොහොමද වෙන්නේ? අපි කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට මම යෝජනාවක් ගෙනල්ලා බදු වැඩි කරා උඳුවල රුපියල් 150ක් කරා. පස්සේ බැලුවම උඳු වෙන්නේ නැහැ. මේ 150යි බද්ද දෙන්නේ නැහැ. හැබැයි පිටරටින් ගෙනා උඳු තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? පරිප්පු වලට බද්ද රුපියල් 8යි. උඳු කිය උඳු පරිප්පු කියලා ගේනවා උඳු. එතකොට රුපියල් 150ට බද්ද ගැහුවට වැඩක් නැහැ. රුපියල් 8ේ බද්දට තමයි එන්නේ. කඩලෙන්නේත් ඒ බද්දට. ඉතින් මේ මං කියව උදාහරණයක් දෙකක්. ඒ වගේම අල ගේනකොට ලුණු ගේනකොට කන්ටේනර් එකේ දාන බරට වඩා වැඩියෙන් බර දාලා ගේනවා. මේව හොයන්න. මේවයින් 10%ක් වැඩි කරා නම් මේ මිනිස්සුන්ට කරදරයක් නැහැ. සුරාබදු දෙපාර්තමේන්තුවේ බලන්න මට මේකේ රේගුවේ කියන්න පුළුවන් පැයක් කියන්න පුළුවන් දේවල් මන් ළඟ තියෙනවා. මේක වෙන වංචා දූෂණ මේකට සම්බන්ධ වෙච්ච දේශපාලන අධිකාරීන් මේවට සම්බන්ධ වෙච්ච නිලධාරීන් මේකට සම්බන්ධ වෙච්ච ජාවාරංකාරී හරියට බිස්නස් කරන මිනිහෙකුට ගේන්න බෑ හරියට බඩු ටික. ගෙනල්ලා විකුණන්න බෑ. ඇයි හොරට ගේන්නේ? ඒකයි තත්ත්වේ. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවේ ගරු මූලාසනාරුවේ මන්තුමනේ බලන්න කොච්චර නිෂ්පාදනාගාර තියෙනවද කියලා. මේවට දාලා තියෙන සුරාබදු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කණ්ඩායම්. මේගොල්ල මේවයි අයිතිකාරය වගේ මාස් පතා ගන්න ඕන. දැන් මේ වයින් ස්ටෝස් වල ගොඩක් ඒවා අයිතිකාරයෝ දේශපාලඥයෝ. එක්ක පාර්ලිමේන්තුව ඉන්න එක්ක පළාත් සභාවල ඉන්න එහෙම තමයි. මට නම් නැහැ. මම ඒක පැහැදිලිව කියන්න ඕන. හැබැයි ගොඩක් අය. හැබැයි මේ දේශපාලඥයන්ට අයිති වයින් ස්ටෝස් එකෙන් සල්ලි ගන්න නැද්ද බලන්න. ඒක දෙනවා. ඒක අනිවාර්යෙන් මාස්පතා දෙන්න ඕන. මාස්පතා දෙන්න ඕන. මං කියන්නේ මේ මන්ත්‍රීගෙනුත් ගන්න. මන්ත්‍රී සමහරු මන්ත්‍රීලාගේ නෝනලා පවුලේ මල්ලිලා තමයි ඉන්නේ ඒවා ඉන්නේ. හැබැයි ඒවයිනුත් ගන්න. ඒ தත්ත්වෙටපත් වෙලා තියෙන. ඊළඟට දේශීය ආදායම් එකේ මොකද? දේශීය ආදායම් එකේ අද බදු නොගෙවන්න ක්‍රමේ හදලා දෙනවා ඒගොල්ලම ඇවිල්ලා සමහරලා. මේ කතා කරන්නේ නැහැ ගොඩක් කට්ටිය. මේ මාධ්‍යත් සමහරලාට දාන්න බය වෙනවා. මොකද ඒ අයටත් මේ හිරියර වෙනවා. මේවා කිව්වම ඊළඟට ඒ අයගේ පස්සෙන් එන බව දන්නවා. ඉතින් මේ මේවා අය කරගන්න වැඩ පිළිලක් හරියට තියෙන. අද තියෙනවා කන්සල්ටන්ලා ඉන්නවා ටැක්ස් වලට. මේ බදු අය කරන්න උපදේශකයෝ. මේකල කියන්නේ මොකද? බදු හංගන විදිය ගැන කියලා දෙන. මේක තමයි තත්ත්වය. ඉතින් එතකොට කොහොමද රටක් ඉස්සරහට යන්නේ? ඔබතුමාලා ඒ ඔබතුමාලා ඒවා පිළිබඳව අවධානය යොමු කළාද කියන එක මම අහන්න කැමතියි. මට රාජ්‍ය ඇමතුමා ඉන්න මුදල් ඇමතුමා කියන්න විදේශ ණය ප්‍රමාණය විනාඩියෙන් ඔබතුමාට කියන්න පුළුවන්ද? ඔබතුමාට බෑ කියන්න. ඔබතුමා නෙවෙයි සක්‍රියගේ පුතා වයිමටත් බෑ කියලා කියනවා. විගණනාධිපතිතුමාටත් හොයාගන්න බෑ. අද විදේශ ණය ප්‍රමාණය රජයට හොයාගන්න බැරි වෙලා තියෙනවා. තාම විගණනාධිපතිත් කියනවා සක්‍රියගේ පුතා වයිමටත් හොයාගන්න බෑ කියලා විදේශ ණය ප්‍රමාණය. එහෙම රටක් මේක. එක පුද්ගලයෙක් ණය වෙලා තියෙනවා 4,17,000කට වැඩි. අද ඉපදෙන කෙනෙක්. මේක මේ සියලු මං එක කෙනෙකුට නෙමෙයි ඔක්කොම ආණ්ඩුව එකනේ උනේ. අපි ණය ගන්නවා, ණය ගෙවන්න ණය ගන්නවා. ණයයි පොලිය ගෙවන්න ණය ගන්නවා. ඒ තරම් තත්ත්වයකට අපි ඇති වෙලා තියෙනවා. අද මේ රට ඉතාමත් අභාග්‍ය සම්පන්නක අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. අපිට නිකන් එක එක දේවල් දෙනවා කියලා ඔබතුමාලා මේ අයවැලිය කෙනෙක් කියනවා. දෙන්න සල්ලි දිනවද ඔබතුමාලා? දෙන්න සල්ලි කොහෙන්ද හොයාගන්නේ? අද රට බංකොලොත් වෙනවා. තව මේක කවුරු ගත්තත් මට පේන විදිය නම් මගේ දැනීම අනුව තව අවුරුදු දෙකක් තුනක් යනකොට මේ රට ගෙනියන්න බැරි තත්ත්වෙටපත් වෙයි. ගෙනියන්න බැරි තත්ත්වෙටපත් වෙයි. දැනුත් රජයේ සේවකයන්ට පඩි ගෙවා ගන්න අමාරුයි. ඊළඟට නිලධාරීන් ගත්තම දැන් ඒ නිසා තමයි මේ මිනිසුන්ට කියන්නක ගන්න.
හරි. ණය අහපු නිසා ඒ කියන්නේ දේශීයව ගත්ත ණය.
මම කියන්නේ විදේශීය ණය.
දේශීයව ගත්ත ණය රුපියල් ට්‍රිලියන වලින් කිව්වොත් 5.8යි, විදේශීයව ගත්ත එක 5.4යි, මුළු ප්‍රමාණය 11.2යි.
ඒක තමයි ට්‍රිලියන වලින්. දැන් විගණනාධිපතිවරයා කියනවා මීටත් අමතරව ගණන් වගේක් තියෙනවා කියලා. නෑ ඒක ඇත්තද බොරුද? එතුම බොරුවක් කියනවනේ. ඒකත් කියන්න මම තප්පරයක් අරගෙන ඔය ණය විතරද තියෙන්නේ විදේශ ණය වෙනමත් තියෙනවද ආයතන
වල කියලා? නෑ නෑ මේ විගණකාධිපති හොයලා තියෙන ඒවා ගැන අපි බලාගෙන යනවා. විගණකාධිපති කියන්නේ කෙලින්ම ගන්න ණය විතරක් නෙමෙයි. ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශය
වෙන ආයතන වල තරම් තියෙනවා.
නමුත් පසුගිය රජයේ කාලයේදී
වෙන්න පුළුවන්.
එහෙම කෙලින් ගත්තේ නැහැ. රජයේ ආයතන භාවිතා කරලා ගත්තේ ඒව හොයාගන්න තමයි. ඔය විගණකාධිපති කියලා තියෙන්නේ. ඒව හොයන්න කියලා.
මම අපි හරි හරි මම කියන්නේ ඇමතුමා මේ පහුගිය රජයේද මේ රජයේද කියන කතන්දරයකට නෙමෙයි. නමුත් විගණකාධිපතිවරයා කියන්නේ ඇත්තක් නැයක් තියෙනව වෙනම. ඉතින් ඒ නිසා නෑ නෑ
ගරු රාජ්‍ය ඇමතුමා
අර ගත්තත් දැන් මිනිස්සු
කෙලින්ම ගන්නවා. වක්‍රව ගන්නේ නැහැ. වක්‍රව ගන්නේ නැහැ. කෙලින්ම ගන්නවා.
ඔය ගත්තත් තාම ණය හොයා ගන්න බෑ කියලා එතුමා කියනවා. ඒ தත්තෙට පත් වෙලා ඉතින් දැන් පොලිය කීයද ණය ගන්නෙ? ඔබතුමාල් ණය ගන්න පොලිය කීයද? 100ට 8ට ගිහිල්ලා තියෙනවා. ඉතින් මං මට ඒක නම් වෙලාව දෙන්න බෑ. ඉවර වෙනාම ගන්න. ගරු දැන් මොකද මේවා දැන් දැන් වැඩි වෙලා තිනු. ඕකත් කියයි අරයාගේ වැරද්ද මෙයාගේ වැරද්ද කියන එක නෙමෙයි. අපිට ණය අරගෙන යන්න බෑ. දැන් ඒ ආණ්ඩුව දෙනකොට ණය දැන් 2014 වෙනකොට 3 ලක්ෂ ගානකට එක පුද්ගලයෙක් ණය වෙලා තිනු. දැන් ඒක 4 ලක්ෂ ගානකට නගිනවා. ඉතින් ඒක තමයි එතරම් ප්‍රශ්නේ. මේක මේ වගේ එන්න එන්න වැඩිවීමක් විසක් අඩු වෙන්නේ නෑ. මම මේ එක ආණ්ඩුවකටවත් එක නායකයෙකුටත් දොස් කියනෝනේ මමත් මේ ආණ්ඩුවල හිටියා.
ගරු මන්ත්‍රීතුමා තා විනාඩි දෙකක් තියෙනවා ඔබතුමා.
අපි ඇතුළු සියලු දෙනා මේකේ වගකීම් බාර ගන්න වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි දැන් බලන්න අපි මේ සල්ලි ඉතුරු කරගන්න ක්‍රමයේ දැන් එතුමල්ලා මේ යනවා සමෘද්ධිය දෙන්න ලක්ෂ 6කට විතර. මේකෙන් රට ගොඩ නැගෙනවද? මේකෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවද? දුප්පත්කම නැති වෙනවද? ඉස්සෙල්ලා තිබුණා කූපන් පොත. ඊට පස්සේ කූපන් පොතෙන් පස්සේ ආවා ජනසවිය. ඊළඟට ආවා සමෘද්ධිය. අද වෙලා තියෙන්නේ මොකද්ද? බැලුවම දුප්පත්කම වැඩි වෙලා. මේකෙන් දුප්පත්කම නැති වෙන්නේ නැහැ වැඩි වෙනවා. තමුන්නාසලා දේශපාලන වශයෙන් උදව් කරන්න බලාගෙන ඇති. හැබැයි ඒකෙන් දේශපාලන වශයෙන් වාසියක් වෙන්නේ නැහැ. රට වාසියක් වෙන්නේ නැහැ. සමෘද්ධිය දෙන එක වැඩියෙන් දෙන්න. දෙන්න ඕන මිනිස්සු ටිකක් ඉන්නවා. මේ මිනිස්සු 15000ක් විතර දුන්නත් කමක් නැහැ. දුප්පත් මිනිස්සු ටිකක් ඉන්නවා. අංගවිකල වෙච්ච අය කිසිම දෙයක් කරගන්න බැරි කට්ටිය ඒ අයට ටිකක් වැඩියෙන් දුන්නත් කමක් නැහැ. ඒ නිසා තමුන්නාසලා ඒ පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබතුමාලා ජාතික ප්‍රතිපත්ති ටික හදලා ගන්න. අඩු ගානේ කෘෂිකර්මයේ ජාතික ප්‍රතිපත්තිය දීවර ප්‍රතිපත්ති ජාතික ප්‍රතිපත්තිය මං ඉන්න කාලේ හදලා දුන්නා. තාම ඒක පාර්ලිමේන්තුවට ආවේ නැහැ. අනිත් අධ්‍යාපනයේ ජාතික ප්‍රතිපත්තියක් මාර්ගවලට ජාතික ප්‍රතිපත්තියක් මේව හදලා ආණ්ඩු වෙනස් වෙනකොට නෙමෙයි අඩු ගානේ ඇමතිවරණ වෙනස් වෙනකොටත් දැන් ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඒ තත්ත්වය පිළිබඳව ඔබතුමාලා අවධානය යොමු කරන්න. රටේ විශාල මුදල් විනාශයක් සිද්ධ වෙන වාහන තදබදය දැන් අදත් කිව්ව වාහන පර්මිට් දෙනවා කියලා. පර්මිට් දුන්නට කමක් නැහැ. ඒවා දෙන්න ඕන තමයි. තමුන්නාසල ඒවටත් වැඩපිළික් හදන්න. මම මේ කට්ටියටම කියන දේ අපිත් මේකේ වගකීම් බාර ගන්නම්. අපිත් මේ තනතුරු වල ඉඳලා තියෙනවා. හැබැයි තව ටික දවසකදී වාහනේ යනවට ඉස්සෙල්ලා පයින් යන්න පුළුවන් මේ කොළඹ. ඒ තත්ත්වෙට එනවා. ඉතින් මේ වගේ හැම දෙයක්ම පිළිබඳව ඔබතුමාලා බලන්න. දැන් ශ්‍රී ලංකන් ගනුදෙනුවක් පිළිබඳව මේ දවස්වල සාකච්ඡා වෙනවා. ඒකෙන් ලොකු වංචාවක් සිද්ධ වෙලා කියනවා. ඒක මේ ආණ්ඩුවට මේ චෝදනාව එල්ල වෙලා තියෙනවා. මේවයින් නිවැරදි වෙන්නේ. ඒ වගේ මේ පාඩුව මේ අහිංසක මිනිස්සු මේ ගුවන් තොටුපළවල් වලින් වෙන පාඩුව වෙන්න පුළුවන්. මේ ගුවන් ඥානාවලින් වෙන පාඩුව වෙන්න පුළුවන්. අහිංසක මිනිස්සු උඩ යන එකක් විතරයි දකින්නේ. මේවා එක දවසක් යන්නේ නැහැ. මේ මිනිස්සු මේවයි දායකත්වයේ දක්වන්න ඕන. ගොවිය දීවරයා අන්න මේ මිනිස්සු ගැන බල්ලා මේ වැඩපිළිවෙල තියෙන අඩුපාඩු සම්පූර්ණ කරන්න එක නිල්ලීම කරමින් මානිනොස් ස්තුති.
ඔබතුමාට ස්තුති. ගෞරව උරුපිනර් ඩග්ලස් දේවානන්ද.
வணக்கம் சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய குழுநிலை விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பளித்ததற்கு மீண்டும் ஒரு நன்றியை தெரிவித்துக் கொண்டு, கட்டாந்தரையான இந்த நாட்டின் பொருளாதார வழியில் வரவுகளை எதிர்பார்த்து செலவுகளை அதிகரித்து முன்வைக்கப்பட்டுள்ள இந்த வருடத்திற்கான வரவு செலவு திட்டமானது நமது மக்களின் வாழ்வில் பசுமையான எதிர்காலத்தை எவ்வாறு உருவாக்கப் போகின்றது என்ற கேள்விக்கு இடம் வைத்திருக்கின்றது. இந்த நாட்டு மக்கள் மீது பாரிய கடன் சுமைகளை சுமத்திவிட்டு மேலும் மேலும் கடன் படினர்களாகவே நமது மக்களை எதிர்பார்க்கின்ற ஒரு நிலையில் நமது மக்கள் இத்தகைய கடன் சுமைகளிலிருந்து விடுபடக்கூடிய காலம் எப்போதாவது வருமா என ஏங்கி கொண்டிருக்க வேண்டியது இருக்கின்றது. இன்று இந்த நாட்டு மக்கள் வாழ்வதற்காக எதிர்நோக்கி இருக்கின்ற விலைகள் மிக அதிகமானது. இயற்கையின் சீற்றம் ஒரு பக்கமாக வாட்டி எடுத்து வருகின்ற நிலையில் வாழ்வாதாரங்கள் என்பதே கேள்விக்குறியாக்கப்பட்டு அதிகரித்துள்ள வரிகளின் வலிகளாலும் விலையேற்றங்களின் சுமைகளாலும் மக்கள் ஒவ்வொரு நாளையும் ஒவ்வொரு யுகமாக கழித்துக் கொண்டிருக்கின்றார்கள். மக்கள் இத்தகைய துயர நிலைமைகளிலிருந்து மீள வேண்டும், மீட்கப்பட வேண்டும். அதற்கான வரவுகளை இந்த நாட்டுக்கு பொருளாதார ரீதியில் உருவாக்கக்கூடிய திட்டங்கள் முன்னெடுக்கப்பட வேண்டும். குறிப்பாக இன்று இருக்கக்கூடிய ஏற்றுமதி சார்ந்த இந்த நாட்டு உற்பத்திகளை முதலில் காப்பாற்றிக் கொள்வதற்கும் அவற்றை பேணி வளர்த்தெடுப்பதற்கும் திட்டங்கள் கொண்டு வரப்பட வேண்டும். அதே நேரம் புதிய உற்பத்திகளால் நவீன உலக சந்தை வாய்ப்புகளை எட்டுவதற்கான ஏற்பாடுகளை முன்னெடுக்க வேண்டும். சூழவும் கடல்களை கொண்டுள்ள இந்த நாட்டில் கடற்தொழில் என்பது வெறுமனவே ஒரு வெற்றிலைப்பாக்கு கடையை விட மோசமான நிலையிலே தொடர்ந்து முன்னெடுக்கப்பட்டு வருகின்றது. விவசாயத்துறை என்பது இன்னமும் சில காலங்களில் நமது மக்களுக்கு தொல்பொருளாகிவிடுமோ என்ற சந்தேகத்தையே ஏற்படுத்தி வருகின்றது. இந்த நாடு கொண்டிராத வளங்கள் இல்லை. அந்த வளங்களை பொருளாதாரமாக்கிக் கொள்வதற்கு இன்னமும் போதிய தூர நோக்கிற்கான திட்டங்கள் இல்லை. இருப்பதையெல்லாம் விட்டுவிட்டு கடன்களை செலுத்தி கொண்டும் இந்த செயல்பாடுகளையே மேற்கொண்டு வருவதற்காக மேலும் மேலும் கடன்களை பெற்றுக்கொண்டும் காலத்தை கழித்துக் கொண்டிருப்பதால் எவ்விதமான பயன்களும் ஏற்பட போவதில்லை. வடக்கிலே எமது மக்கள் இந்த நாட்டிலேயே ஏனைய மக்களைப் போல் வாழ்வதற்காக மிக அதிகமான துன்ப தீரங்களையே அனுபவித்துக் கொண்டிருக்கின்றனர். தெற்கிலே எமது மக்கள் வாழ்வதற்காக மிக அதிகமான துன்ப துயரங்களையே அனுபவித்துக் கொண்டிருக்கின்றனர். இந்த இருதரப்பு மக்களையும் இனவாதம் என்கின்ற ஒரு போர்வையை போர்த்திவிட்டு ஒரு சிலர் மாத்திரம் ஆண்டு அனுபவித்துக் கொண்டிருக்கின்ற நிலைமைகளே தொடர்கின்றன. எமது மக்களது பல்வேறு பிரச்சனைகளையும் தீர்க்கப் போவதாக கூறிய எமது மக்களின் வாக்களை அபகரித்து அதிக எண்ணிக்கையிலான உறுப்பினர்கள் தமிழரின் பேரால் இந்த சபைக்கு வந்தனர். இங்கு வந்ததும் அரசுடன் இணைந்து செயல்பட்டு வருகின்ற இந்த தரப்பினர் விரும்பியிருந்தால் நமது மக்களது பல பிரச்சனைகளை தீர்த்திருக்க முடியும். ஆனாலும் வாக்களித்த நமது மக்களை மறந்துவிட்டு தங்களது வாழ்க்கையினை மாத்திரமே அரசுடன் பேரம் பேசி அவர்களால் பெற்றுக்கொள்ள முடிகின்றதே தவிர எமது மக்களின் பிரச்சனைகள் தொடர்பில் பேரம் பேசுவதற்கு அவர்களுக்கு வாய்ப்பு அடைத்துக் கொள்கின்றன. நிபந்தனையுடன் ஆதரவு வழங்குகின்றோம், நிபந்தனையுடன் ஆதரவு வழங்குகின்றோம் என்று அடிக்கடி கூறுகின்ற இவர்கள் என்ன நிபந்தனையுடன் ஆதரவு கொடுக்கிறோம் என ஒருபோதும் வழியில் கூறுவது கிடையாது. யாராவது கேட்டால் அது ராஜதந்திரம் என்பார்கள். இவர்களது ராஜதந்திரமானது எமது மக்களை ஏற்கனவே முள்ளிவாய்க்காலில் கொண்டு போய் விட்டிருந்தது. இப்போது எஞ்சியிருக்கின்ற மக்களை நடுக்கடலில் கொண்டு வந்து விட்டிருக்கின்றது. இப்போது தங்களால் சிந்தித்து கூட எதையேனும் கூற முடியாத பங்க்ரோத் நிலைமையும் இந்த தரப்பினருக்கு ஏற்பட்டுள்ளது. நாங்கள் அப்போதிருந்தே எதையெல்லாம் கூறி வருகின்றோமோ, எதையெல்லாம் இந்த அரசு அதையெல்லாம் இப்போது மனப்பாடம் செய்து கொண்டு மறுபடி கூறி வர வேண்டிய நிலைமைக்கு தள்ளப்பட்டுள்ளார்கள். இவர்கள் உண்மையிலே எமது மக்களின் பிரச்சனைகளை தீர்க்க வேண்டும் என எண்ணியிருந்தால் எப்போதோ எமது மக்களின் பிரச்சனைகளை தீர்த்திருந்தோம் என்பதில் சந்தேகம் இல்லை. இந்த ஆட்சியிலே கூட தீர்த்திருக்கலாம். இந்த அரசுக்கு இன்று கூட ஆதரவாக நின்று இந்த அரசை காப்பாற்றவே இவர்கள் முயற்சிக்கின்றனர். ஆனால் அதன் ஊடாக எமது மக்களின் பிரச்சனைகளை தீர்ப்போம் என நினைப்பதில்லை. நான் 10 நிமிடங்கள் கதைத்தால் அதில் 5 நிமிடங்கள் இவர்களை குறை கூறுவதாக இவர்கள் கூறி வருகின்றனர். 5 நிமிடங்கள் மட்டுமல்ல, எமது மக்களின் வரலாற்று காலம் வரையிலும் குற்றம் கூறும் அளவிற்கே இவர்கள் எங்கள் மக்கள் தொடர்பில் நடந்து கொள்கின்றார்கள் என்பதையே இவர்கள் நினைவில் கொள்ள வேண்டும். எமது மக்களுக்கு வாக்குறுதிகள் பலவற்றை அளித்துவிட்டு அவற்றில் ஒன்றையேனும் நிறைவேற்றாமல் எமது மக்களை ஏமாற்றியே இவர்களது வயிறுகளை வளர்த்துக் கொள்கின்றார்கள். இன்று எமது மக்கள் இந்த நாட்டில் ஏற்பட்டிருக்கின்ற பொருளாதார நெருக்கடிகளுக்கு மத்தியிலும் தொடர்ந்தும் இருந்து வருகின்ற பல்வேறுபட்ட அடிப்படை அன்றாட மற்றும் உணர்வு ரீதியிலான பிரச்சனைகளுக்கு மத்தியிலும் வாழ்வா சாவா என்ற நிலையிலேயே இருந்து வருகின்றனர். அந்த வகையிலேயே இந்த நுண்கடன் தொல்லை காரணமாக பாதிக்கப்பட்டுள்ள மக்களுக்கு உதவும் வகையில் வடக்கில் பல்வேறு பிரதேசங்களில் வாழ்கின்ற சுமார் 45,000 பெண்கள் பல்வேறு நிறுவனங்களிடமிருந்து பெற்றுக் கொண்டுள்ள சுமார் 140 கோடி ரூபாய் பெறுமதியான நுண் நிதி கடன்களை ரத்து செய்வதற்கு அரசு தீர்மானித்துள்ளதாக ஒரு செய்தி ஊடகங்களில் வெளிவந்திருந்தது. இது தற்போதைய எந்த நிலையினை எட்டியிருக்கின்றதென கேட்க விரும்புகின்றேன். மேலும் ஏற்கனவே மத்திய வங்கியினால் தடை செய்யப்பட்டதாக கூறப்படுகின்ற பிரமிட் முறையிலான நிதி நிறுவனங்கள் மீளவும் வடக்கிலே தமது செயல்பாடுகளை ஆரம்பித்திருக்கின்றன. இது தொடர்பிலும் அவதானங்கள் செலுத்தப்பட்டு இத்தகைய நிதி நிறுவனங்கள் எமது மக்களை இலக்கு வைத்து பாரிய நெருக்கடிக்குள் தள்ளப்படுகின்ற நிலைமைகள் தடை செய்யப்பட வேண்டும் என கேட்டுக் கொள்கின்றேன். அத்துடன் எமது மக்களின் பொருளாதார ரீதியிலான மேம்பாடுகளை எமது மக்கள் எட்டிக் கொள்வதற்கென எமது பகுதிகளில் இருக்கின்ற வளங்களை கொண்டதான உற்பத்தி கிராமங்களை அமைக்க வேண்டிய அவசியம் நிலவுகின்றது. இத்தகைய உற்பத்தி கிராமங்கள் சிறுதொழில் முயற்சிகளாக கூட்டுறவு துறையுடன் இணைந்து மேற்கொள்ளப்படத்தக்க ஏற்பாடுகளாக வலுப்பெறுமாயின் அது எமது மக்களின் வாழ்வாதாரங்களுக்கு பெரிதும் உதவியாக இருக்கும். கடன் தொகைகளை பெற்று தொழில் முயற்சிகளில் ஈடுபடக்கூடிய வாய்ப்புகள் என்பது எமது பகுதிகளில் பெரும்பாலான மக்களால் முன்னெடுக்க முடியாத நிலைமையே தோன்றியிருக்கின்றது. குறிப்பாக யுத்தம் முடிவுக்கு கொண்டு வரப்பட்டதன் பின்னர் திடீரென வடக்கு நோக்கி பாய்ந்திருந்த அதீத பொருட்சந்தை வாய்ப்பானது எமது மக்களின் தேவைகளினதும் பின்தள்ளப்பட்டிருந்த 30 வருட கால விடுப்பினதும் மேலதிக தேவைகளினதும் காரணமாக அந்த பொருட்சந்தையின் போட்டியிடத்தக்க கொள்வனவாளர்களாக மாற வேண்டியிருந்தது. இதன் காரணமாக குடும்பம் சார்ந்த படுகடன்கள் அதிகரிக்கின்ற நிலைமைகளுக்கு ஆளாக்கப்பட்ட நிலைமைகளும் இருக்கின்றன. மேலும் மேற்குறிப்பிட்ட நுண்ணிதி மற்றும் நிதி நிறுவனங்களின் ஊடாக படுகடன்கள் காரணமாகவும்
எமது
மக்கள் பெரும் பாதிப்புகளுக்குள் தள்ளப்பட்டுள்ளனர். எனவே இந்த இக்கட்டான பொருளாதார கட்டமைப்புக்குள் அதிலிருந்து மீள முடியாத நிலைமைகள் எமது மக்களுக்கு ஏற்பட்டுள்ளன. மேலும் இன்னமும் விடுவிக்கப்படாத எமது மக்களுக்கான வாழ்வாதார இடங்கள் விடுவிக்கப்பட்டும் பல்வேறு தடைகளுக்கு உள்ளாகி வருகின்ற வாழ்வாதார வளங்கள் என கண்ணு கட்டியும் கை கட்டாத நிலையில் எமது மக்களுக்கான பொருளாதாரங்கள் பயன்பாடின்றி விரிந்து கிடக்கின்றன. இவை அனைத்துக்குமான முதன்மை தேவையானது எமது மக்களுக்கும் இந்த நாட்டு மக்களுக்கே என நடைமுறை ரீதியில் ஏற்றுக்கொள்ளக்கூடிய மனநிலையாகும். அடுத்ததாக நீங்கள் இந்த வரவு செலவு திட்டத்திலேயே கூறியுள்ள சில முன்மொழிவுகளை யதார்த்தமாக்கியவாறு விளம்பரப்படங்களை எடுத்து ஊடகங்களில் வெளிப்படுத்தி வருகின்றீர்கள். அதில் ஒரு விளம்பரம் முதியோர்களுக்கான விடுதி தொடர்பானது. அந்த விளம்பரத்தை பார்க்கின்ற பிள்ளைகள் தங்களது பெற்றோரை முதியோர் விடுதியிலேயே கொண்டு போய் சேர்ப்பதற்கு முன்வரக்கூடிய வகையில் அந்த விளம்பரம் எடுக்கப்பட்டிருப்பதாகவே தெரிகின்றது. அதைத்தான் நீங்கள் விரும்புகின்றீர்களா என கேட்க விரும்புகின்றேன். மேலும் பிரபல நடிகர்கள் நடிக்கின்ற திரைப்படங்கள் பகு விரைவில் வெளிவரும் என விளம்பரங்கள் காட்டப்பட்டு ரகசிய ரசிகர்களின் ஆவலை தூண்டுவது போல், அதுபோல் இழப்பீட்டு அலுவலகம் வெகு விரைவில் என விளம்பரங்களில் காட்டப்பட்டு வருகின்றன. இந்த விளம்பரங்களுக்கு செலவிடப்படுகின்ற நிதித்தொகையில் ஒரு தொகையாவது இழப்பீட்டு தொகையாக எமது மக்களுக்கு கிடைக்க வேண்டும் என எதிர்பார்த்து வாய்ப்புக்கு சந்தர்ப்பம் கொடுத்ததற்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி.
ஸ்துதி. கரு சந்தி சமரசிங்க மேத்துமா.
கரு முலாசுனருட அவே கார்க சபா மந்திரிதுமனி, ஒபதுமா மே வேளாவே முலசுன சிட்டின நிசா எக வேதகாத் முகத ஒபதுமா ஈயே கதாவே சைட்டிஸ் பிலிபந்த கருணு காரணா விமசலா திபெனம். அப்ப கரு சஞ்சாரக சக வனஜீவி அமாத்தியான்சே வகையம கரு அமத்துமாகே உபதேஷ் பாரதி அதீக்ஷண மந்திரிவரையா ஹட்டியட்ட சைட்டிஸ் மிம சம்மேலனே ஏ வியாபிருத்திய சம்பந்திகரணே கிரீம சந்தா மட்ட மா பத்கல்லா திபெனம். எமனிசா மே வந்தவீமே தர்ஜனேட பாஜினவீ அதி வனசத்துன்ஹா பலாட்டிவல ஜாத்தியந்திர விளம்பதாம பிலிமத அந்தர்ஜாத்திக சமுலுவ ஜோஹனஸ்பர்க் நகரே 2016 பவத்தனகொட ஈட பசு அப்பே ஜாயவிக்ரம பெரேரா அமத்துமா இதா வனஜீவி அமத்துமா ஹட்டியட அது உசல லங்காவே 2019 ஏ சமுலுவ திபியுத்துவி கீழ ஏ பார கத்தா. எத்தொகொட்ட ஏ பார அரகின மெம பாரகன மே சம்முத்திய நத்தம் மே சம்மேலன லங்காவட கினல்ல கரண்டோனை கீழ மே அக்ரிமெண்ட் எக்க நத்தம் ஹோஸ் கண்ட்ரி அக்ரிமெண்ட் எக்க அசங்கரே 2017 எத்தொட 2017 மே அக்ரிமெண்ட் எக்க அசங்கரல ஈட பசுவ மே சலசும் மே அமாத்தியான்சே துலிங் சலசும் கரண்ட பட்டாங்கத்தா. இவகேம மே சைட்டிஸ் சம்மேலனே சலசும் கல்ல வடபிலுவல அதிகரண்ட புத்த சாசன அமாத்தியான்சே எதா பாரதியில திப்பா ஏ அணுவ கட்டியத்து கரா. ஈட பசே ஜனவரி 21 வெனிதா வெனகொட்ட ஜனவரி 21 2019 தி மே அமாத்தியான்ச மார்வேலா மினிஸ்ட்ரி ஆஃப் டூரிசம் வைல்ட் லைஃப் அண்ட் கிறிஸ்டியன் அஃபேர்ஸ் கீன அமாத்தியான்சேட மே சப்ஜெக்ட் விஷய லபுனா. ஈட பசே மெம விஷய லபுனா பசே ஏ கமிட்டூன் கிசியாக்ம மாறுக்கிறேனே தங்க ஒபத்துமா அப்படி தானா மாஞ்சித்துமணி ஏ கதாவிதி கிவ்வா மே இன்ன நிலதாரின் மாறுக்கரா ஏவட இல்லா அஸ்வெண்ட காட்டித்து கரா இக்கல எம கிசியாம்ம தேயாக் மாஞ்சித்துமா வேலானே மே செவ்வாந்தி ஜாயகொடி எதுமிய மே சம்பந்திகரண சைட்டி சம்பந்திகரக்காரக நிலதாரி ஹட்டியட காட்டித்து கரணும். ஏவாகேம சமந்த குணசேகர மத்துமா ரிட்டையர்ட் எம நத்தங் விஸ்ராமலத் கஸ்டம்ஸ் ஆஃபீஸர் எதுமா இத்தனை சிட்டினா தனுஷ்க அபேகோன் மே எதுமா டிசைன் அண்ட் கிரியேட்டிவ் கேனே மே தனிக்கர ஏ கிரியா மே மே டிசைன் ஆயத் அந்த மே சிட்டினா டேனியல் ஃபெர்னாண்டோ எதுமாத் என்வாயர்மெண்டலிஸ்ட் கெனெக் ஏம் நத்தம் பரிசர வேதியக் எதுமாத் சிட்டினா உபுல் கணசேகர மத்துமா ஏ மே சியலும தினாம மே கேபினட் பத்திரிக்காவைக்கும் தமாய் மே ஆயிட்ட பத்தியும் தீலாத்தி பெண்ணே ஏவாகே அனுயுக்த கல்லத்தின மே ஆய ஏ விதியட கட்டியுத்து கருகன யானுவா கவுருத் அஸ்வீமே லிப தீலானே ஏவாகேம அனிக்தே தமாய் தன் மேவா கருகன யானுகொட்ட தன் அப்பி தன்னவா பரிசர வேதீன் ஏவாகேம சைட்டிஸ் கன 36 தினைக்கு இன்னவா வைல்ட் லைஃப் டிபார்ட்மெண்ட் எகே நத்தம் வைல்ட் லைஃப் டிபார்ட்மெண்ட் எகே ரெஜிஸ்டர்ல நத்தம் பேப்பர்ஸ் பத்திரிகா சயின்டிபிக் பேப்பர்ஸ் இதிரிபாத் கரலா ரெஜிஸ்டர் விச்ச விசால பிரிசாக் சிட்டினவா 36 தினைக்கு சிட்டினவா ஏ துளிங் அப்பி தன்னவா மே ஆஷா டிவோர்ஸ் அட எதுமிய தல் மசு கென விசால மே பரீட்சணக்கள் எதுமிய ஜாத்தியந்திர மட்டமே தக்ஷதாவையன் இதிரிபாத் கரு மரீன் பயாலஜிஸ்ட் கெனெக் எதுமிய சிட்ட மே வகே சரத் கொட்டகம மெத்துமா மே வகேம விசால பிரிசாக் சிட்டினா மே துளிங் மே லைசுவ திஹா பலுப மே 36 தினாகே பரிசவேதிய கேட்டியட மேவாகே பத்திரிகா வித்யாத்மக பத்திரிகா මේ ප්‍රදර්ශනය කළ දාලා රෙජිස්ටර් වෙලා තියෙන්නේ සෙව්වන්දි ජයකොඩි මැතිතුමිය පමණයි. අනික් මේ නිලධාරීන් පත් කරලා තියෙන එක නිලධාරියෙක්වත් මේ වගේ පරිසර වේදිකෙන් හැටියට මේව රෙජිස්ටර් වෙලාවත් පත්‍රිකාවත් මේ රෙජිස්ටර් කරලා දාලා නැහැ. ඒ වගේම අපි කතා කරගෙන යනකොට මෙතන මේ හෝටල් රෙජිස්ට්‍රේෂන් ගැන ඔබතුමා ඊයේ ප්‍රකාශ කරා. ඒ රෙජිස්ට්‍රේෂන් ඔක්කොම ජාත්‍යන්තර වශයෙන් ඒ එන විශාල පිරිසක් එනවා. ඒවා රෙජිස්ටර් වෙන්නේ මේ ඉන්ටර්නෙට් එක හරහා, විශේෂයෙන්ම රෙජිස්ටර් වෙන්නේ මූලාසනේ කියන්නේ සයිටිස් ජෙනීවා. ඒ එතනින් තමයි රෙජිස්ටර් වෙලා ඒ හරහා තමයි හෝටල්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා විනාඩියක් තියෙනවා.
හරි. ඒ රෙජිස්ටර් වෙලා තමයි එන්නේ. ඒකට කාටවත් මේ අමාත්‍යංශයේ ඉන්න බාහිර බලපෑම් කරන්න බෑ. හෝටල් වලට කතා කරන්න බෑ. තව එන 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 සංඛ්‍යාවවත් අපිට කියලා නැහැ. එන ප්‍රමාණය. ඒවා ඍජුවම හෝටල් එක සම්බන්ධ වෙලා තමයි ඒ විදිහට සිදු වෙන්නේ. ඊළඟට අපි කතා කරගෙන යනකොට මේ සින්දුව ගැන ගීතය ගැන සාකච්ඡා කරා. දරුවන්ගෙන් ඒ අදහස් අරන් ඒ ගායන ගීතය ගැන කතා කරගෙන යනකොට ඒ ගීතේ ඒ කමිටුවක් පත් කළා. සෙව්වන්දි ජයකොඩිය එතුමිය කමිටුවක් පත් කරගෙන ඒ ගීතය ඒ විදිහට යනවා. තාම හැබැයි තාම අපිට ඒ කමිටුවෙන් කියලා නැහැ කොයි විදිහටද මේ ගීතේ කරන්නේ මොනවද කියලා. ඒකට තාම ඇවිල්ලා නැහැ, සම්මතයකට ඇවිල්ලා නැහැ. හැබැයි ඒ වගේම අපි දන්නවා මන්තුමනි ඇල්ස්ටන් කොක් එතුමා තමයි තානාපති සංචාරක ප්‍රවර්ධන ආයතනේ. එතුමා නිකන් සින්දුවක් මේ සයිටිස් සම්මේලනයේ නිකන් මුදල් අය නොකර කියන්න සින්දුවක් කියන්න යෝජනා කරලා ඉදිරිපත් වෙලා තිබෙනවා. ඉතින් මේකයි තත් ඒ වගේම අපි මේ කට්ටියන් දිහා බලාගෙන යනකොට මේක බිලියනයක්. මට විනාඩියක් දෙන්න. මොකද බිලියනකට අධික මුදලක් ප්‍රොජෙක්ටඩ් බජට් ඉස් 1 බිලියන්. And we want to cut down because you can't spend 1 billion on a convention. Because there are areas we can cut down, such as the marquees. Marquees cost, the projected budget is 120 million. So we have cut down, we were looking at cutting down the budget to about 80 million. So we have been working on certain areas to bring the budget down. So that's what we have done. And I think because of doing that, some people must be hurt in the ministry, but as as a MP we have to answer to the parliament, answer to the people, and there should be transparency, and that's what we have been doing. So you can come and sit on one of the boards and see what we are doing, and that's what we are doing. There's nothing that has been done to stop this or to block the convention. Everything is going on properly. Thank you.
Okay. බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු වාසුදේව නානාකාර මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක් වෙන් කර දෙන්න.
සභාපතිතුමනි, පළමුවෙන්ම මේ ආණ්ඩුව අවුරුදු 4කට කිට්ටු කාලයක් පාලනය කළා ඉවර වෙනකොට අපිට ලොකු සංවර්ධනයේ සංකේතයක් පුද කරලා තියෙනවා. ඒ තමයි අන්ධකාරය. පෑ තුනක් රැට ලයිට් කපනවා කොළඹට නෙමෙයි, පෑක් දවල්ට ලයිට් කපනවා. දැන් මේ විදුලිය කප්පාදුව හදිසියේ ඇතිවෙච්ච තත්ත්වයක් නිසා සිදු කරන්නට දුණු කාරණයක් හැටියට අපිට මේක සලකන්න බෑ. මේක කාලයක් තිස්සේ කළ යුතුව තිබුණු දේවල් නොකිරීම නිසා මේ අවුරුදු 4 තුළ මේ තත්ත්වය උද්ගත වී තිබෙන බව පේනවා. ඒ අතර පෞගිය දවස්වල තිබුණා අපි අරගත්ත ජෙනරේටර් 50ක්. ඒ 50 ගන්න වෙලාවේ ටෙන්ඩර් පිළිබඳ ප්‍රශ්නයක් මතු වුණා. අන්තිමට ගත්තු 50න් 48ක් වැඩ නොකරන තත්ත්වයකට අදපත් වෙලා තිබෙනවා. මේ විදිහේ විශාල අකාර්යක්ෂමතාවයකින් එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම කළ යුතු කාර්යයන් පිළිබඳව නොසැලකිලිමත් වීමෙන් එක්කෝ ගත යුතුව තිබුණු තීරණ ක්‍රියාත්මක නොකිරීමෙන් මේ නිසා සිස්ටමික් විදියට අපට අන්ධකාරය එකතු කළා තියෙනවා. සංවර්ධනයත් එක්ක එන්නේ දීප්තිමත් ආලෝකය කියලා කිව්වට මේ ආණ්ඩුවේ සංවර්ධනය කෙලවර වෙන්නේ අන්ධකාරයෙන් බව මේ අනුව පේනවා. ඊළඟට මේ මනෝ තිත්තවැල්ල මහතා එතුමා උපදේශ දුන්නද අසීස් මාතාට ගිය මාසේ මානව හිමිකම් කවුන්සිලයේ අපට විරුද්ධව අපි අධීක්ෂණය කරන්න නියම කරපු යෝජනාව අස්සම් කරා. එහෙම දුන්නද නැද්ද ඉතර අපිට දැනගන්න. දැන් මට ඇහුණ කියනවා යට දෙන්න සම්පූර්ණ අයිතියක් තියෙනවායි කියලා. කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ඕනේ නැද්ද? ජනාධිපතිතුමාගේ අනුමැතියක් ඕනේ නැද්ද? ජනාධිපතිතුමා කියලා තියුණා මං දන්නේ නැහැ මෙවැනි දෙයක් අත්සන් කරන බව කියලා. එතකොට මංගල සමරවීර මුදල් ඇමතුමා මේ විදේශ කටයුතු ඇමතුමාගේ ප්‍රකාශය ගැනත් විරෝධයක් පළ කරලා තියෙනවා. මේ මොකද්ද වෙන්නේ? මේ මොකද්ද වෙන්නේ කියලා අපිට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මේක පැහැදිලි විය යුතුයි. කැබිනට් මණ්ඩලයේ අනුමැතියකුත් නැතුව ජනාධිපතිතුමාගේ එකඟත්වයකුත් නැතුව මෙය මේ විදිහට අපි අපට විරුද්ධව තියෙන යෝජනාවකට මේ විදිහට අස්සම් කරන්නට අපේ සහනාපතිවරයාට උපදෙස් දුන්නේ මනෝතිත්තවැල්ල නම් මනෝතිත්තවැල්ලට සඳහා තිබුණු බල අධිකාරිය කුමක්ද කියලා අපි දැනගන්න කැමතියි. ඊළඟට මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරපු නඩුවක් තිබුණා මේ රක්ෂණ සංස්ථාව වංචනික ලෙස අත්පත් කර ගැනීමට විරුද්ධව උසාවියේ තීන්දුව දුන්නා ඒ වංචනික ගනුදෙනුවක් කියලා. ඒ වංචනික ගනුදෙනුවේ වංචාකාරයින්ට විරුද්ධව මේ දක්වා පියවර ගන්නේ මේ පොදු ඒ කියන්නේ පබ්ලික් ප්‍රොපර්ටි ඇක්ට් පොදු දේපළ පනත ඇයි පොදු දේපළ පනත යටතේ මේ වංචනික ගනුදෙනු මගින් මේ රජයේ දේපළ අත්පත් කරගන්න ගිය උදවියත් ඔවුන්ට උදව් වෙච්ච උදවියටත් විරුද්ධව ක්‍රියාත්මක නොවෙන්නේ? මේ පොදු දේපළ පනත තියෙන්නේ දේශපාලනඥයින්ටයි නිලධාරීන්ට විරුද්ධවයි ක්‍රියා කරන්න විතරක්ද? මම මේ වගේ තවත් නඩුවක් දැම්මා. මේ බංකරින් සර්විස් එකක් තියුණා පෙට්‍රෝලියම් එකයි වරාය එකතු වෙලා. ඒක දුන්නා ජෝන් කීල්ස්ලාට. ඒකත් වංචනික ගනුදෙනුවක් හැටියට උසාවිය තීන්දු කළා. මේ වංචාන්නේ වංචනික කටයුතු කරපු මේ උදවියට විරුද්ධව පොද්දේපොළ පන්ති යටතේ ක්‍රියා කරන්නට ආණ්ඩුව මොනවද ගත්තු පියවර? මේවා ගැන කී සැරයක් මම ලියුම් ලියලාද? ඒ ලියුම් වලට අපිට පිළිතුරක්වත් නැහැ මේ වෙනතුරු. ඊළඟට මම කැමති මේ අපේ රටේ ආදායම නැහැ ආණ්ඩුවට. මේ රටේ මිනිස්සුන්ට විශාල වශයෙන් මත්පැන් සපයන්නේ මේ ඩිස්ට්‍රික් කෝපරේෂන් එක. ඒ දවස්ට දැන් ඒක පුද්ගලික අයිතිකාරයකට ගිහින් තියෙනවා. ඒ පුද්ගලික අයිතිකාරයා තමයි මේ රක්ෂණ සංස්ථාවත් පැහැරගන්න හැදුවේ වංචනික ගනුදෙනුවක් කරා. හරි ජයවර්ධන, ඒ හරි ජයවර්ධන මහත්තයා මේ ඩිස්ට්‍රික් කෝපරේෂන් එක අපේ අරගෙනද ඒක ඩිස්ට්‍රික් කොම්පැනියට ගෙනියනවා. දැන් මේ ආදායම් මදි නම් ආණ්ඩුවට මේ බදු වැඩි කරලා තියෙනවා මත්පැන්වල. ඒ මගින් ආදායම් වැඩි කරගන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම ඇයි මේ මත්පැන් නිපදවීම එදා සංස්ථාවට තිබුණු අයිතිය නැවත ආපහු ආණ්ඩුවට සංස්ථාවට අරගෙන ආණ්ඩුවේ අයිතිය යටතේ මත්පැන් නිපදවලා මුළු ආදායම ආණ්ඩුවට ගන්නත්? මත්පැන් කියන එක මිනිස්සුන්ට පොවන්න ඕන එකක් නෙවෙයි කියලා ආණ්ඩුව පිළිගන්නවා. නමුත් බොන්න ඕන නම් බොන්න දෙන්නත් ඕනේ කියලා පිළිගන්නවා. දැන් මේ විශාල කසිපු සංහාරයක් යනවා. එතකොට දුප්පත් මිනිස්සු මොනවද බොන්නේ? ඇයි ආණ්ඩුව මේ වැඩේ බාර අරගෙනලා ඊට පස්සේ රුපියල් 500කට හොඳ ආරක්කු බෝතලයක් නිපදවලා දෙන්නේ නැත්තේ? එහෙම වුණොත් මේ කසිපු වල නිෂ්පාදනය හැම නවතිනවා. එතකොට තමුන්නාන්සේලාගේ ආදායම් වැඩි වෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා ආණ්ඩුවට මේ මුදල් අමාරුකමකුත් ආණ්ඩුවට තියෙනවා නම් මෙන්න මේ ගැන කල්පනා කරන්නේ කසිපු සංහාරයත් කර තැකි ආදායම් වැඩි කර ගන්නත් පුළුවනි, මිනිස්සුන්ට බොන්න පුළුවන් විදිහේ හොඳ ආරක්කු බෝතලයක් දෙන්නත් පුළුවනි. මේ මගින් ආණ්ඩුවට විශාල ආදායමක් ගන්න පුළුවනි. නමුත් තමුන්නාසේලා හරිජයවර්ධන ආරක්ෂා කරනවා ආණ්ඩුවත් ජනතාවත් ආරක්ෂා කරනවට වඩා. එදා හරිජයවර්ධන මේ ඩිස්ට්‍රික්ට්ස් කොම්පැනිය කෝපරේෂන් එක ගත්ත විදිහත් අපි දන්නේ නැහැ. ඒ ගැන එදා අපි හිතියේ නැහැ නඩු දාන්න. නමුත් අපි දාපු නඩුවෙන් ඔහු වංචනික ලෙස ක්‍රියා කර බව ඔප්පු වුණා. මීළඟට ආණ්ඩුවට වඩාම අලාභ වෙච්ච පුද්ගලිකරණය මොකක්ද? මේ වරාය එලිසබත් පාලම ඒක දුන්න SAGT සමාගමට. අද SAGT සමාගමට මේක දුන්නු මිල කීයද? அதே வெனகொட்ட எஸ்ஐஜிடி சமாகம மே எலிசபெத் பாலமிங் கொச்ச ரூபாயாக தீனவாத மேவா பிடிபசிட்டி பக்கே எதா சபாபதி ஹட்டியட்ட கிரியா கர்வோ ஏ மனோதித்த வெல்லமாய் ஏ மனோதித்த வெல்ல மே ரஜே தேபல இதாமத் அனுமில கணங் வைட்ட மே விதிஹட்ட பாவா துண்ணு புத்கலே கட்டியட்ட ஓஹு பிலிபந்தவ விசால பிரசித்தியாக தீனோ மம தன்னே கே அத்த நத்த முகத்த கியலா மம் கியன்னே மேவா ஏ மிலகணம் பெலுவாம மேக்கே அத்த கத்தாவ தனகண்ண புலுவாங் அவசான் வாசி அவசான் வாசி மீட மீட அமத்த ரோமட்ட கியன்னோன மே அப்பே முதல்ல மத்துமா மே விசால கோர்நாடுவ கல்ல துணா சமாஜவாதியட் விருத்து எதுமா இன்னே இத்தியாசே பச்ச பெத்தட மூணுதாகன் இத்தியாசே வர்த்தமானேட பச்ச அரவகன் ஏகாய் மட கியன்னு தியன் எதுமா கியனோ சமாஜவாதிய மரிய அனுதையாக ஏமனத்தங்க குடுபட்டம் கலியுத்து தயாக் ஏகாய் மே விழா தியன் வினாசே கியலா எதுமான மங் கமதி கியன் மேத டைம் சங்கராவக்க முள் பிட்டுவே இன்னே அலெக்சாண்ட்ரியா அமெரிக்கானு பார்லிமெண்ட்டுவே இன்ன இத்தியாசே லாபால மந்திரி வரிய அது அய இதிரி டெமோக்ராட்டிக் பட்சே அபேட்சிக்காக வென்ன திருதி என பாவ கியனோ அய வாமான்சிக வாதி பவத் டைம் சங்கராவ கியனோ ஏமனங் அப்பே முதல் அமத்துமார் அழுத்தங்க இங்கே கண்ண தேவால் தியனும் ஏனிசா மம கெமதி முதல் அமத்துமார் கியான் அது எதுமா அது ஹஸ்கரன் நியோலிபரல் வாத மெரியனோ ஏவகேம கோலிய கர்ணே ஹகிலியனோ மே தத்துவ துல முதல் அமத்துமாட்ட அவசான வசையும் முதல் அமத்துமாட்ட சித்த வேணுமா தமங் மே சமாஜவாதியத்து விருத்த நகன மே கோர்நாடுவ ஏ மீன அத்தீத்தே மரல தோனியா கட்டியட்ட ஹனுன்வாத என்ன மாம கேபத்தி அப்பே ஜாதிக சம்பத் விகுணா தமீமென் அப்பட வெச்சாலாபே மே மூல்ய அறுமுதலே நியமே அண்ண அணுவ அபிகணம் மெலுவத் அப்பட்ட அதத்தியன மே அர்பூதியட்ட அபிமூணுது என்னோனே மே அர்பூதிய அத்திவென்னே ஜாத்தந்திர மூல்ய அறுமுதல் அப்ப ஏற்றா வச்சு எக்தாஸ் நம்சி ஹத்தே ஹத்தே இந்தலா முகத்தை வென்னே டாலர் கட்ட சாபேட்சவ அப்பே ருபியல வெட்டின்னு கத்தா எதா இந்துலா வெட்டு ஒண்ணு வெட்டில்ல அதே இந்த காம வெட்டேனும் முகத்தை மேக்க ஜெயரும் டாலர் கோவன் ஹேட்டி எட்ட மேரடம் பிட்ட கரகணே அண்ணு இடதுன்னா ஏ பிட்ட விழா என தரமட்ட அப்பே ருபியல வெட்டினா கம அடுனா அணி கதட்ட உனக்கு என்ன தமங்கே டாலர் முதல் பிட்ராட்டு வாழ்வில் ரந்தவா தபன் இடதுன்னா மே நிசா அப்பே ரட்டே ருபியலே மித வெட்டினா மே நிசா எக பெத்தகி
கரு மந்திரித்துமா வினாடி அத்தேனும் புத்துமாட
எகாத்தகி மினிசுங்கே ஸ்ரமே ஹூராகின லாபே கத்துமே சுபிரி தனபதி பம்பிய மே ரட்டேன டாலர் முதல் வியதம் கரலா மேரட்டே ருபியலே வட்டினாகம அடு என்னறியா மேக துளா பே நாயபார வடி உணா மே வடிவீ மத் தெக்கலா அப்ப வட வட தவ மேரட்டே அர்பூதே கட கமன் கரா மேக மூல்யார முதலே பிரதிபத்தி நியமன் தாபி அட்டா தீ மத் தெக்க அப்பட சித்த வச்ச அநாத வீமாக் மேக தவ துருடாத் அது கரகணே அமின் திபீம மேக்கெங் கொடே மே மாவத்த நோன பாவ அப்படி பெண்வாது என்ன கமதி அவசான வசேன் மே ரட்டே ஆதாயம் பெதியான விதிய அபி கௌரு தன்னோ ஏழம சீட விஸ்தட பனஸ்துனை தசமகான பஹலம சீட விஸ்தட சீட ஹத்தர நமுத்தவுன்னா சேல வக்ரபதுதானு சீயதா சூப்பாக் மேரட்டே சீட ஹத்தேவக் பொது ஜனதாவகே கரபிட்டர் மேக மினி மரண அபராதியாக் வகே கியலா
கருமந்தித்துமா
கருமின் மாடி
ஹம்பேனோ ஓமிஸ்தூதி ඔබතුමාට ගරු දයාසිරි ජයසේකර මැතිතුමා ඔබතුමාගේ විනාඩි 10ක් වෙන් කර තිබෙනවා මා ආණ්ඩු පාක්ෂිය අවධානය යොමු කරනවා අද වැඩගත් විවාදයක් සිදුවෙන නිසා අදාළ මන්ත්‍රීවරු ඇමතිවරු රැඳී සිටිනවා නම් හොඳයි
ගරු මුලාසන මන්ත්‍රීතුමනි මා ඉතාම කණගාටු වෙනවා අද දවසේ මම මේ කියන්න ඇදුවා විතරයි මේ ආණ්ඩුවේ එකම එක ඇමතිවරයයි දැන් ඉන්නේ ඉස්රායිල් යන මනෝගණේශන් මහත්තයා විතරයි
දුක් ගන්නාරා
අද මේ මුදල් අමාත්‍යාංශයේ අන්තිම දවස මේ උඩ ඇවිල්ලා ඉන්න අපේ ආදරණීය ජනතාවයි දරුවෝයි බලන් ඉන්නවා පාර්ලිමේන්තුවට වග කියන මිනිස්සු කොහෙද ඉන්නේ කියලා ආණ්ඩුවකට ආණ්ඩුවේ වගකීමක් නැතිකම ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වගකීමක් නැතිකම බොහොම පැහැදිලිව මේ සභාවේ හිස්පුඩු දිහා බලපුවාම පේනවා. ඒගොල්ලෝ කොහේ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක අවසන් දවස වැදගත් විවාදයක්. අපි අවසාන කාරණා පිළිබඳව කතා කරමින් ඉන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි මේ කාරණා අපිට කියන්න දැන් ඇමති කෙනෙක් නැහැ. යන්තම් අපේ ඉරාන් වික්‍රමන්ත මැතිතුමා එනවා. බොහොම ස්තුතියි. මම කියන්න කැමතියි අපි පටන් ගන්න මම කැමතියි ගරු මූලාසන මන්ත්‍රීතුමනි විදුලිය කැපීම ගැන අපේ වාසුදේව නානක්කාර මහත්තයත් කිව්වා. දැන් තමුන්නාන්සලා කතා කරනවා මේ රටේ අපනයන ආදායම වර්ධනය කිරීම සඳහා. අලුත් කර්මාන්ත පුර හැදෙනවායි කියලා කතා කරනවා. තියෙන කර්මාන්ත පුර වැඩි දියුණු කරනවායි කියලා කතා කරනවා. අලුත් නිෂ්පාදන වලට ආයෝජකයන්ට එන්න කියනවා හැමතැනින්ම ආරාධනා කරනවා. හැබැයි මේ කර්මාන්ත පුර ඇතුලේ ගිහිල්ලා බලන නියෝජ්‍ය මුදල්ලමතුමා රාජ්‍ය මුදල්ලමතුමා මේ කර්මාන්ත ශාලා ඇතුලේ අද මේ ව්‍යාපාරික ස්ථානවල විශේෂයෙන් මේ ආයෝජන කලාපවල පැය 3ක් කපනවා එක වෙලාවක ආයි හවස තව පැයක් කපනවා. මම දැන් ඒගොල්ලන්ගෙන් ඇහුවා මොකද්ද මේකට දැන් කරන්න කියලා. ඒගොල්ලෝ ගිහිල්ලා අහලා තියෙනවා BOI එකේ ඩ්‍රෙක් ජෙනරල්ගේ මොකද්ද දැන් මේකට කරන්න කියලා. මොකද්ද වැඩපිළිවෙල? මේවා නවත්තපුවම දැන් මම දැක්ක ඊයේ පෙරේදා අගමැතිතුමා රොබෝටික්ස් ගැන කතා කරනවා. අලුත් මේ ව්‍යාපෘති ගැන කතා කරනවා. අලුත් තාක්ෂණය ගේන්න ඕනේ කියලා මොන තාක්ෂණයක් තියා ලංකාවේ මේ තියෙන කර්මාන්ත ටිකෙන් අඩුමතරමේ බාණ්ඩ ටික නිෂ්පාදනය කරා. අවුරුදු 4 මාසයක් තිස්සේ එක අලුතෙන් විදුලිය එක ඒකකයක් හදාගන්න මේ ආණ්ඩුවට බැරුව කියා. දැන් ඒකට විකල්පයක් නැතිකම ප්‍රතිවාලය මොකද වෙලා තියෙන්නේ? මේ සියලුම අද කර්මාන්ත පුර සම්පූර්ණ අර ෆ්‍රීඩේඩ් සෝන්ස් ටික සම්පූර්ණයෙන් වැහිලා යන තැනක දැන් පත් වෙලා තියෙන්නේ. එක පැය 3ක් කපනවා එක වෙලාවක ආයි හවස තව පැයක් කපනවා පැය 4යි. මේ පැය 4ට ආපහු මේක ස්ටාර්ට් කරන්න ඊට වඩා වැඩි විදුලි දහනයක් අවශ්‍ය වෙලා තියෙනවා. වෙනද මේක එක දිගට පැය ගණනක් වැඩ කරා. දැන් මේකට වැඩ පිළිලක් නැහැ. මන් අපේ මුදල් රාජ්‍ය මන්ත්‍රීවරු ඉල්ලන්න කැමති කරුණා කළා මේ ලංකාවට දැන් AI-ටවත් අඩුම තරමේ ජෙනරේටර්ස් එක ගේන්න කියන්නේ. දැන් සමහර ලාවට ඒගොල්ලන් ඉල්ලනවා 25 මෙගාවොට් සමහර කට්ටියට අවශ්‍යයි ඒක දුවන්න. අවශ්‍ය කරන බඩු ටික නැහැ. විදුලිය නැහැ. ඒ නිසා කරුණා කළා ඔබතුමාලා දැන්වත් කල්පනා කරලා ලංකාවට අඩුම තරමේ විදුලි යන යන්ත්‍ර මේ ව්‍යාපාරිකයන්ට මේ කර්මාන්ත පුරවල ඉන්න කට්ටියට ගේන්න අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න 100%ක් අඩුම තරමේ බදු නිදහසක් දීලා. නැත්තම් මේ නිෂ්පාදන ටික තියෙන ටිකත් කරගන්න බැරි තත්ත්වයකට දැන් පත් වෙනවා. දෙවෙනි කාරණේ තමයි උන් අපෙන් ඉල්ලීමක් කරා විශේෂයෙන්ම මේ විදුලි ජන යන්ත්‍ර දුවන්න අඩුම තරමේ ඩීසල් ටැක්ස් එක නැතුව ඩීසල් ටික දෙන්න කියලා ඒගොල්ලන්. නැත්තම් මේගොල්ලන්ට ක්‍රියාත්මක කරන්න බෑ. 10-15,000 වැඩ කරන එක කර්මාන්ත පුරවල් ඇතුලේ. ඉතින් මේ නිසා මේක කරුණාකරලා කල්පනා කරන්න කියලා මම විශේෂයෙන්ම නැති හිස්පුටුවකට හරි කියන්න වෙලා තියෙනවා. මංගල ලැබත්තුවා නැති වුණත් අපේ හිස්පුටුවලට හරි කතා කරන්න අවශ්‍ය කරන ශක්තිය ලැබෙවයි කියලා ඔළුව ලැබෙවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනිත් කාරණේ තමයි මේ ටිකේ දිගටම අනිත් කාරණේ තමයි මම බැලුවේ කොළඹ කොටස් වෙළඳපොළ පිළිබඳ තත්ත්වය. අද බලන්න පහුගිය අවුරුදු දෙකේ කඩාවැටීම් පමණක් කොළඹ කොටස් වෙළඳපොළේ 15 ඉඳලා 120 දක්වා විශාල කඩාවැටීමක් පහුගිය අවුරුදු දෙක ඇතුළේ සිද්ධ වුණා. අලුත් ආයෝජකෙ ඉන්නේ නැහැ. AI බලන්නේ මේක තමයි මේ සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොළ තමයි ඒගොල්ලෝ දකින සාධකය. ලංකාවේ පහුගිය ඉතිහාසෙම අපි දැකපු කාරණේ තමයි ආර්ථික වර්ධනයක් සිද්ධ වෙනවා නම් ආර්ථිකේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා නම් ආර්ථිකේ අලුත් වැඩිවීම් සිද්ධ වෙනවා නම් මේකට තියෙන හොඳම ඉන්ඩෙක්ස් එක තමයි කොටස් වෙළඳපොළ පිළිබඳව තමයි මිනිස්සු බැලුවේ. ආයෝජක ඇවිල්ලා බලන්නේ කොහොමද මේ රටේ කොටස් වෙළඳපොළේ තත්ත්වය කියලා. හැබැයි අද කොටස් වෙළඳපොළ 15 ඉඳලා 20 දක්වා පහුගිය අවුරුදු දෙකේ කඩාවැටුම් වැටුණා. ඒ විතරක් නෙමෙයි මේකේ ඊටාම හොඳින් වැඩ කරගෙන ගිය අර්ථසාධක අරමුදල ඒ වගේම රාජ්‍ය රක්ෂණ සංස්ථාව ලංකා බැංකුව මහජන බැංකුව ජාතික ඉදිරි කිරීම බැංකුව මේවා සියල්ලම අද මේ කොටස් වෙළඳපොළට අතවත් ගහන්නේ නැහැ. මොකද මේ මහ බැංකුව මංකොල්ලෙත් එක්ක මේ සියලුම රාජ්‍ය ආයතන විශාල අර්බුදයක දැන් අද ඉන්නවා. ඒ අය ගත්ත මේ දුන්න මුදල් ටික ආපහු ලබා ගන්න බැරි තත්ත්වයකට හිර වෙලා දැන් තියෙන්නේ. ඒ නිසා මේක විශාල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාම මේ ශේෂ්ත්‍රය කඩාවැටීමත් එක්ක බැංකු ශේෂ්ත්‍රය නොන් පර්ෆෝමින් ලෝන්ස් වල තත්ත්වය ඉතාම භයානක තත්ත්වයකට වැටිලා තියෙන්නේ. 2.5 ඉඳලා 3.5 දක්වා මේක වැඩි වෙලා තියෙනවා. සමහර මූල්‍ය ආයතන වල මේක 5 දක්වා වැඩි වෙලා තියෙනවා. සමහර මූල්‍ය ආයතන වල සමහර ෆිනෑන්ස් කම්පැනිස් වල
non performing loans වල தத்துவය 107.8 ඉඳලා 112 දක්වා වැඩිලා තියෙනවා. මේ තුල විශාල අර්බුදයක් රටේ ආර්ථිකය පිළිබඳව විශ්වාසයක් නැතිකම ඇති වෙලා තියෙනවා. මේ ෆයිනෑන්ස් කම්පැනිස් වල ඇතිලා තිබෙන தத்துவය විශේෂයෙන්ම බැංකු වල non performing loans වල තියෙන தத்துவය. අද අර ඉදිකිරීම් ශේෂ්ත්‍රේ අද ඉදිකිරීම් ශේෂ්ත්‍රේ කඩාවැටීම කොයිතරම්ද කියනවනම් විශාලම කම්පැනි ලංකාවේ තිබිච්ච කඩාවැටලා තියෙන්නේ. ඒවට ණය ගෙවා ගන්න විතරක් නෙමෙයි ඕඩී එකක් ගන්න තියා කිසිම දෙයකට අද ණය දෙන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක ණය දෙන්නෙම නැහැ. දැන් යම් ස්ථාවර දේපලක් නැත්තම් දෙන්නෙම නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. වෙනද එහෙම නෙමෙයි. බිස්නස් එකට මේගොල්ලෝ ගිහලා ගත්තා. අද මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක නැත්තම් ඉදිකිරීම් ශේෂය සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා. ඒ විනාශ වීමේ ප්‍රතිඵලය පල්ලෙහාටම වැටලා තියෙනවා. මොකද ගමේ ඉන්න අහිංසක කම්කරුවට නැත්තම් අහිංසක බාසුනේට නැත්තම් මේ පාරක වැඩ කරපු අහිංසක කම්කරුවන්ට මේ ආයත අද මුදල් යන්නේ නැත්තන වල දැන් පත් වෙලා තියෙන සම්පූර්ණේ. මම කියන්න කැමතියි ඊයේ පෙරේද මට අපේ මිත්‍රයෙක් හම්බෙලා කිව්වා එයාගේ තියෙන ඔෆිස් දැන් එයා වහගෙන වහගෙන යනවා. දැන් විශේෂයෙන්ම මේ කොඩස්සරඳපළේ තියෙන ඔෆිසර්ස් එක බලන්න පුතුමාලා අරගෙන ඒ වටේ තිබිච්ච ඔෆිස් සම්පූර්ණයෙන් දැන් වහගෙන යනවා. උන් නිලධාරීන් අඩු කරගෙන යනවා. එක ව්‍යාපාරිකෙක් මට කිව්වා ඔහු ළඟ හිටපු තිබිච්ච ආයතන තුනක් වහලා දාලා ඒ ඉන්න අයට රුපියල් මාස 6ක පඩි ගෙවලා මාස ගානේ ඒ අයට යන්න කියලා මේ කොම්පැනි තුනේම තිබිච්ච වට්ටුක දැන් එක තැනකට එකතු කරලා ඒ ටික දැන් අරගෙන යනවා. මෙහෙම වුණාම මේ එළියට යන මිනිස්සුන්ට අත්වෙන ඉරණම් මොකද්ද? මේ ආර්ථිකයේ කඩාවැටීමට බොහොම පැහැදිලිව මිනිස්සුන්ගේ බඩර දැනෙන පැහැදිලි වෙනසක් මේක ඇතුලේ සිද්ධ වෙමින් තිබෙනවා ගමේ ඉන්න අහිංසක දුප්පත් මිනිස්සුන්ට. ඒ නිසා මම කියන්න කැමතියි බිස්නස් කොන්ෆිඩන්ස් ඉන්ඩෙක්ස් එක එදා තිබුණා 66 ඉඳලා තුන්වන කාර්තුව දක්වා 78 දක්වා පහළට වැටලා තිනවා. ඒ විදිහක් නෙමෙයි බිස්නස් කොන්ෆිඩන්ස් ඇවරේජ් එක 100.65ක තිබිච්ච තත්ත්වය 2014 136 දක්වා වැඩි වුණා. අද ඒක 66 දක්වා වැඩිලා තිනවා. පෞගිය අවුරුදු 4 තුල පැහැදිලිව අපේ ණය ගැවීමේ ප්‍රමාණය 80% දක්වා වැඩි වීමත් එක්ක විශාල අර්බුදයක් රට ඇතුලේ ආර්ථික වශයෙන් ඇති වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මේක ක්‍රියාගෙන යනකොට රටේ මේ පාර්ලිමේන්තුවට උඩින් ඉන්නවා කැබිනට් මණ්ඩලය.
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා
පුතේ. හරි ඒ කැබිනට් මණ්ඩලය ගන්න තීන්දු. සමහරලාට කැබිනට් මණ්ඩලයේ සංශෝධන සහිතව ගේන්න තීන්දු. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් තමුන්නාසේ දන්නවා මේ රටේ එයා ලංකාවේගේ අර මිලදී ගැනීම සඳහා වල තිබිච්ච එක නතර කරපුවාම ඒක නතර කරන්න කිසිම අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවක් ගත්තේ නැහැ. කැබිනට් මණ්ඩල තීන්දුවක් ගත්තේ නැහැ. ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා යෝජනාවල් ගණනාවක් එයා දන්නේ නැහැයි කියලා. අන්තිමටම බලපුවාම අර චරිතරත්නත් මහත්තයාගේ මල්ලි CEO විදිහට හිටපු රත්නත් මහත්තයා අරගෙන තිබුණේ ඊමේල් එකකින් යවපු යෝජනාවකට තමයි එතුමා එක අහුසි කරලා තිබුණේ. ආද ඒකේ බිලියන ගාණක් පාඩුයි. කවුද මේකට වග කියන්නේ? ඩොලර් බිලියන ගාණක් මේකට පාඩු වෙලා තියෙනවා ಅದ වෙනකොට. ඒ විතරක් නෙමෙයි. දැන් සිංගප්පූරු ගිවිසුම. මේක දැන් විලාසිතාවක් කියලා තියෙන්නේ. අග්‍රාමාත්‍යතුමා ගේනවා කැබිනට් පත්‍රික. ඒවට කට්ටිය විරුද්ධතාවයේ දක්වනකොට නැත්තම් ඒවට මේ සබ්මිෂන් නැත්තම් අපි ඉදිරිපත් කරන්න කියලා කිව්වම මේකට තව සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු එක හැමමම සති දෙක තුනකට පස්සේ ගේන්න තියෙන එක. පැත්තකින් දෙලා අගමැතිතුමා මේක ගැසට් කරමු. ගැසට් කරලා කියනවා නෑ නෑ කොමිටියෙන් දාලා වැඩේ කරමු කියලා. දැන් මේ කොමිටියෙන් දාලා වැඩේ කරන්න මේ පාර තව එකක් ගෙනල්ලා තියෙනවා. මේ බලන්න දැන් මුලාසෙන මන්ත්‍රීතුමනි රජයේ ඉඩම් විශේෂ විධිවිධාන 50 කෙටුම්පත්. මේකේ මේ ගෙනාපු එක 2019 මාර්තු 22 දැන් ගැසට් පත්‍රය පළ කරලා ඉවරයි. මම මනෝගණේශ මැතිතුමාගේ අහන්න කැමතියි මේකට ඔබ්සර්වේෂන් සිල්ලුවේ නැද්ද අධිකරු ජනාධිපතිතුමා? ඉල්ලුවා. මොකද වුනේ? ඒවා ටික පැත්තකට විසිකල්ලා මේක දැන් ගැසට් එක ගහලා දිනවා ඉඩම් අමාත්‍යංශයේ ඉඩම් අමාත්‍යංශයේ ලේකම් විසින් ගැසට් පත්‍රය පළ කරලා දිනවා 2019 මාර්තු 22. දැන් මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න රයිට්
ගරු මනෝගණේශ
අතිකර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙච්ච කැබිනට් මණ්ඩලයේ අපි එකඟතාවය ලබා ගත්තා. සම්මත වුණා.
සම්මතුනේ නේ?
ඔව් සම්මත වුණා. දැන් මේකට පාර්ලිමේන්තු රෙයි.
නෑ නෑ ඔබ්සර්වේෂන්ස් මං අහන්නේ. ඔබ්සර්වේෂන්ස් වලට ඊළඟට ආපහු ලීගල් ඩ්‍රාෆ්ට්මන් ගාවට ගිහිල්ලා එන්න ඕනේ. ඒක මම අමතුමාට මම කියන්නේ බොහොම ගෞරවයෙන්.
මේව මුකුත් නැතුව දැන් මේක එනවා ඊළඟට ගෙලින්ම ගැසට් පත්‍රය බල කරලා කොහට දෙන්නේ කමිටුවට කමිටුවට ඇවිල්ලා ඒක එහෙම්ෙන් කතා කරලා සම්මත කරගෙන ඔය ඉන්න යාළුවා ගෝලියෝ ටික අරේ මේක දු කරලා ටීඑන් එකේ ඔය අනික් කට්ටිය සම්බන්ධ කරන වැඩේ ඉවර කරගත්තම මේක ගේනවා පාර්ලිමේන්තුවට දැන් මේකේ මොකද්ද වෙන්නේ මේ සිද්ධියෙන් සිද්ධ වෙලා තිබෙන්නේ බොහොම පැහැදිලිව ප්‍රධාන පත්‍රෝ නියාදන සාධන පත්‍ර මත රජයේ ඉඩම් දරන පුරවැසියන්ට ඉඩම සඳහා පරමයිතිය ප්‍රදානය කිරීම. වැඩේ හොඳයි. උඩින් හොඳයි. හැබැයි යටි මොකද වෙන්නේ? මේක දුන්නම මන්ත්‍රීතුමා ඔබතුමාත් දන්නවා මේක කෙලින්ම දුන්නොත් මොකද වෙන්නේ? මේවා විකුණන්න පටන් ගන්නවා මිනිස්සු. නිකන් විකුණනවා. Tamanta අයිති වෙනකල් ඉන්නේ මිනිස්සු සමර කඩේ. මේවා කියලා බැංකුවට ගස් සීනවා. හැබැයි මොකද වෙන්නේ ඊට පස්සේ? රජයේ තියෙන ඉඩම් අයිතිය මිනිස්සුන්ට දුන්නා මිනිස්සු එක විකුණවයින් පස්සේ මිනිස්සුන්ට තියෙන ඉඩම් අයිතියක් නැතු වෙනවා කොල්ල කන්න පුළුවන් තැනකට පත් වෙනවා මේ රටේ ඉඩම් ටික අන්න ඒකට අවශ්‍ය කරන ටික නැතුව තමයි මේක ඉදිරිපත් කළා දෙන්නේ මේ වගේ
ස්තුති දරු මන්ත්‍රීතුමා
කියන්නේ කැමති කරුණා කළ මේ ආණ්ඩුවට කැබිනට් මණ්ඩලය පිළිගන්නේ නැහැ සමහර ඒවා පිළිගන්නේ නැව ක්‍රියාත්මක කරන්නේ ඒ වගේ නල්ල අරේ පාර්ලිමේන්තුවට එහා පැත්තේ තියෙන කොමිටියකට දානවා කොමිටියට ගියාලා පාර්ලිමේන්තුවට ගියාලා ඉදිරිපත් කළා මේක සම්මත කරගන්න වැඩපිළික් කියන්නේ ඒ නිසා
මේ සඳහා කතා අවසන් කරන්නේ
වැඩපිළිලි වැරදි විදිහට කරන්න කියන ඉල්ලීමක් කරමින්
මගේ වචන තුමාට ස්තුති ඕඩර් ප්ලීස් පාර්ලිමේන්තුව දිවාහාර සඳහා පස්වරු එක දක්වා අත්හිටවනවා